Honorable Diana Gamage, you have 7 minutes.
Garu Sabhapati Tumani, ඇත්ත වශයෙන්ම කතා කරන්න ආපු සබ්ජෙක්ට් එක නෙමෙයි අද මම කතා කරන්න සිද්ධ වෙලා තිනේ මම ප්‍රිපෙයා වෙලා ආවේ වෙන එකකට නමුත් අද මම කලාවට සම්බන්ධ කෙනෙක් වශයෙන් මේක ඇත්තටම බොහොම හොඳයි මට මේ අවස්ථාව ලබා දුන්නට මට ගරු සභාපතිතුමනි කතා කරන්න ඕනේ අද ලංකාවේ මේ අපේ මනසට සුවය දෙන මේ සියලුම අපිට මේ ස්ට්‍රෙස් රිලීෆ් එකක් හැටියට අපි අපිට මානසික සුවයක් දෙන මේ කලාකරුවා පත් වෙලා තියෙන තැන සහ කලාව පත් වෙලා තියෙන තැන මම හිතන්නේ ඊයේ අපේ තිබුණා අපේ ගරු රාජ්‍ය මන්ත්‍රීතුමා ඇමතිතුමා සමග අපේ කන්සල්ටිව් කමිටි මීටින් එක මම ඒකෙදි කතා කරා යෝජනාවල් කීපයක් ගෙනාව මම මේ යෝජනාව ඇත්ත වශයෙන්ම මම ගෙනාවේ 2015 අපේ එවකට හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ යෝජනාව මම ගෙනාවේ. ඒ ගෙනාපු වෙලාවේ මේ කලාකරුව වෙනුවෙන් එතුමාට මම හිතන්නේ කාලයක් තිබුණ නැහැ. එතුමාගේ වචන වලින් කියනවා නම් I have more important things to do Diana. අන්න ඒක තමයි එතුමාගේ වචන ටික. ඒ කියන්නේ එතුමාට කලාකරුව වෙනුවෙන් කිසිම ඌමනාවක් තිබුණෙත් නැහැ. එතුමා සාමාන්‍යයෙන් කලාකරුවන්ගේ කොහොමටත් මල ගෙදරකටවත් යන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක හින්දා මම මේ මොකද මම කලාකරුවොත් එක්ක සම්බන්ධ හින්දා මට කලාකරුව හැමදේම කතා කරලා කියන දෙයක් තමයි ඇයි ඕගලන්ගේ නායකයාට මේ විස බීජ යනවද එහෙම නැත්නම් ජර්ම්ස් යනවද අපේ මලගෙදරකට ආවොත් කියලා. ඒ තරම් ඇත්තටම කනගාටුදායක තත්ත්වයක් තිබුණේ. නමුත් මම මේ යෝජනාව මම කැමති මේවා හැන්සාඩ්ගත කරන්න මොකද කලාකරුවා වෙනුවෙන් මම යෝජනාවක් ගෙනාවා කලා නමින් ලොතරැයියක් මේ රට තුල හදන්න කලා නමින් රොතරැයියක් හදලා ඒකෙන් ලැබෙන ඒ මුදලින් යම්කිසි ප්‍රමාණයක් කලාව වෙනුවෙන් ෆන්ඩ් එකකට කලාකරුවන්ගේ ෆන්ඩ් එකකට යොමු කරලා මේ අහිංසක කලාකරුව ඇත්තටම අසරණ වෙලා ඉන්න කලාකරුවෝ සමහර කලාකරුවෝ ඉන්නවා ඇත්ත වශයෙන්ම කියන්න ඕන හොඳ තත්ත්වවල ජීවත් වෙන හොඳ කලාකරුවෝ හොඳට ජීවත් වෙන කලාකරුවෝ ඉන්නවා නමුත් වැඩිම පිරිසක් ඇත්තටම අසරණ භාවයකට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ අවුරුද්ද මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක විශාල අර්බුදයකට පත් වෙලා ඉන්නවා කලාකරුවෝ අපේ ලංකාවේ. මොකද එදිනෙදා ඒගොල්ලන්ගේ ටෙලිනාට්‍යයකින් හම්බ කරගන්න පුංචි මුදලක්. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒක හරි පුංචි මුදලක්. සමහරක් අය හම්බ කරන්නේ රුපියල් 3000යි. පැය 12ක් වැඩ කරනවා. ඒ ඒ ඒ ටෙක්නිෂියන්ස්ලා. එතකොට ඒ වගේ ඇත්තටම අවස්ථාවල් අද මේ මේ රටේ ප්‍රශ්නෙත් එක්ක මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ඒ ටිකක් නැති වෙලා තියෙනවා අහිංසක කලාකරුවන්ට. ඉතින් ඒකින්ද මම විශ්වාස කරනවා මේ වගේ දෙයක් හදලා අපි මේක ඉදිරියට ෆන්ඩ් එකකට දාන්න කියලා මම ගරු මේ ඇමතිතුමාට ඊයේ මම යෝජනාවක් ගෙනාවා මේ මීටින් එකේදී මම විශ්වාස කරනවා ඒක වෙයි කියලා එතුමා මං හිතන්නේ ඒක ගැන සොයා බලා කැබිනට් එකට දාලා අනුමැතියක් අරගෙන ඒක කරන්න මං හිතන්නේ ඊයේ මට කිව්වා එහෙම දෙයක් වෙනවා කියලා. ඒ වගේම තමයි අපේ රටේ විදේශීය ටෙලිනාට්‍ය මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මොකද විදේශීය ටෙලිනාට්‍ය අද අපේ රූපවාහිනී නාලිකාවල විශාල වශයෙන් අපි දකිනවා විදේශීය ටෙලිනාට්‍ය ඇත්තටම කිසිම ප්‍රමිතියක් නැති මේ ළමයින්ගේ මේ තරුණ තරුණියන්ගේ මනස විකෘති කරන මේ රටේ සංස්කෘතිය විකෘති කරන ජාතීය විදේශීය ටෙලිනාට්‍ය පෙන්නවා අපි දැක්කොත් අපි වාඩි වුණොත් පැය 2-3 පෙන්නවා මේ එක දිගටම මේ ටෙලිනාට්‍ය ඒකෙන් අද අපේ මේ කලාකරුවන්ගේ නිර්මාණ ටික දාගන්න ඒ බෙල්ට් එකක් ගන්න බැරි තත්ත්වයක ඉන්නවා. ඒ නිර්මාණ මේ හිර වෙලා තියෙනවා බෙල්ට්ස් වල මේකද කාලය ගන්න බැරුව. මේ කලාකරුවන්ට අපේ නිර්මාණ අපේ මේ රටේ මිනිස්සුන්ට පෙන්න ගන්න විදිහක් නැතුව. ඒකින්ද මේකට මම හිතන්නේ බද්දක් දාලා තිබුණා මං හිතන්නේ ලක්ෂ 3ක විතර මේ පටන් ගන්නකොටම මේ විදේශීය ටෙලිනාට්‍ය පෙන්නන එක. නමුත් ඒක රුපියල් 90000ක විතරයි අද ගෙවෙන්නේ. ඒ ටෙලිනාට්‍යයක් ඉඳන් මම හිතනවා මම යෝජනා කරනවා මේක වැඩි කරන්න කියලා සහ මේ විදේශීය ටෙලිනාට්‍ය සීමා කරන්න මේ රට තුල විදේශීය ටෙලිනාට්‍ය සීමා කරලා මේක රූපවාහිනී නාලිකාවල මේකට ඉඩ දෙන්න අපේ නිර්මාණකරුවන්ට අපේ මේ කලාකරුවන්ට මොකද ඒගොල්ලන්ගේ මේ ජීවනෝපාය මේක bread and butter kiyanne they are this is their bread and butter this is how they survive in this country and they have been treated they haven't been taken into account when it comes to anything but they are the people who give us some sort of a stress relief from all the problems and all the stress we have through all the day So I think we should give more attention to these people because they deserve it. As a person who's connected to arts, I have a feeling.
Remember, you have
people.
2 more minutes.
Yeah,
you have 2 more minutes.
Yeah, please. And also, there is me telecinema gammane me ranmihitanne kiyana telecinema gammane hitapu sabhapathini hatiyata mama meka mata giya aanduwe yahapalana aanduwe mama sabhapathini unata mata meka karanda dunne ne meka diunu karanda vishala projects thiyenawa meka attaram nidanayak kalakaruwanta meka ape Ramoji Film City indiyave thiyena eka gihilla naramanna kiyala mama kiyenawa godak ayata mokada mama etanta giya ඒ වගේ තත්ත්වයකට මේක අපිට ගන්න පුළුවන් මේක ගන්න පුළුවන් අපිට ඒකින්ද මේ වගේ අපි මේ අපි ළඟ තියෙන මේ මේ දේවල් අපි යුටිලයිස් කරන්නේ අපි පාවිච්චි කරන්නේ මේක අපි කලාකරුවට හදලා දිය යුතුයි මේ මේ ටෙලිසිනමා ගම්මාන මේක හදලා දිය යුතුයි මම සතුටු වෙනවා ඇත්තටම ජනාධිපතිතුමාගේ යටතට මේක අරන් තිනවා දැන් ඒක ඒ විදිහටම මේ සිද්ධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා අනාගතයේදී ඒ වගේම තමයි මේක මම කතා කළ යුතුම දෙයක් ගරු සභාපතිතුමනි මේක මේ සබ්ජෙක්ට් එකට මේ අදාළ නැහැ නමුත් මේක ඇත්තටම මානුෂීය සහ සෞඛ්‍ය දෙයක් හැටියට මම මේක කතා කළ යුතුමයි ඇත්තටම මේ රටේ 52ක කාන්තාවෝ ඉන්නවා මේ රටේ ජනගහනයේ 52ක කාන්තාවෝ ඒ කාන්තාවන්ගේ තියෙන සෞඛ්‍ය ප්‍රශ්නයක් සහ මේක මානුෂීය ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපි 15ක වැඩබද්දක් ගහලා තියෙනවා ඒ මේ මේ සනීප ආරක්ෂක තුවාවලට පැඩ්ස් වලට ඒ කියන්නේ මේ සැනිටරි ටවල්ස් වලට මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ගරු ජනාධිපතිතුමාගෙන් මේක ඇත්තටම අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා මොකද මේ රටේ 152 ජනගහනය මේ ජනගහනයෙන් 152ක් කාන්තාවෝ අනිත් එක අපේ දරු අපේ දැරිවියෝ මේ ඉස්කෝලේ යන දැරිවිය 50ක් පාසල් වලට යන්නේ නැහැ මේ ප්‍රශ්නය හින්දා මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් මේ ඒ හින්දා මේක මේක ගැන අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මේක අත්‍යවශ්‍ය දෙයක් කරන්න මොකද මේ රටේ මේ අපේ අපේ මේ දැරිවියන්ට ඉස්කෝලේ යන්න බැ 50ක් හැම මාසිකම 50ක් මේ මේ දූවරුන් ඉස්කෝලේ යන්නේ නැහැ ඒක හින්දා මේක මම ඉල්ලා සිටිනවා මේකට අවධානය යොමු කළා මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්න මේ කාන්තාවෝ සියලු දෙනා වෙනුවෙන් මම මේක කතා කරන්නේ මේක කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ගරු ඇමතිතුමා මම හිතන්නේ රාජ්‍ය අපේ මුදල් ඇමතිතුමා මෙතන ඉන්නවාද
honorable member please wind up
මම එතුමාගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒක ඒක ගැන අවධානය යොමු කරන්න අනිත් එක තමයි පුංචි දෙයක් මේ අපේ මේ මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ වැඩ කරන කට්ටිය ගැන
පොඩ්ඩක්
කතා කරන්න ඕනේ එදා බස් එකක් පෙරළුණා මේ මේ මෙතන මේ පාර්ලිමේන්තුව තුල ඒකේ අපේ කාන්තාව ගොඩාක් හිටියා මේ මේකේ වැඩ කරන මේකේ රාජකාරී කරන කාන්තාව සහ මේකේ ඉන්න මිනිස්සු ඒ ඒගොල්ලන්ගේ මේ හෑන්ඩ් බෑග්ස් ඒගොල්ලන්ගේ ළඟ තිබ්බ මේ ටෙලිෆෝන්ස් ඒගොල්ලන්ගේ පඩියෙන් ඒගොල්ලන්ගේ මේ සැලරි එකෙන් ඒගොල්ලන්ට ඒවා ගන්න බෑ ඒකින්ද මම හිතනවා අපි මේකේ මේකේ වගකිවි යුත්තන්
හැටියට Thank you honorable member please wind up.
ඒක ගැන පොඩ්ඩක් බලලා ඒගොල්ලන්ට සහනයක් හදලා දෙන්න කියලා ඒ නැති වෙච්ච දේවල් වලට ඒ ටෙලිෆෝන්ස් වගේ වැදගත් වටිනා දේවල් ගැන පොඩ්ඩක් බලන්න බොහොම ස්තුතියි.
Honorable Rohini Kumari Vijayaratna you have 14 minutes.
ස්තුතියි ගරු සභාපතිතුමනි මම ඩයනා ගමගේ මැතිනිය කතා කරපු කතාවෙන් පටන් ගන්නම් ඒ කියන විදිහට සනීපාරක්ෂක තුවා සඳහා බද්දක් ගන්නවා නම් මට කියන්න තියෙන්නේ 1848 ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද බලු බද්ද ගත්තා වගේ මේ ආණ්ඩුව මෙන්සස් බද්දකුත් ගහලා කියන්න තමයි අපිට කියන්න වෙන්නේ ඒ නිසා කරුණා කරලා අපි ඉල්ලා සිටිනවා අද පාසල්වල යන දරුවෝ මේ කමණ්ඩ අවශ්‍ය සනීපාරක්ෂක තුවාය ගන්න නැතුව පාසල් නොයන දරුවෝ ඉන්නවා මේ කතාව ඇත්තක් නම් මම ඉල්ලා සිටිනවා අද ලෝකයේ දියුණු රටවල් මෙය අවශ්‍යතාවයක් විදිහට සලකලා පාසල් ළමුන්ට සහ අඩු ආදායම් ලාභී කාන්තාවන්ට නොමිලේ ලබා දෙන්න පහසුකම් සපයන යුගයක මෙවැනි දෙයක් කරනවා නම් අපි මේක කාන්තා මන්ත්‍රීවරියෝ හැටියට අපි මේක හෙලා දකිනවා විශේෂයෙන් යහපාලන ආණ්ඩුව එදා සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40%ක් ඉවත් කළා ඒක විශේෂ සහනයක් වුණා අපිට කියන්න තියෙනවා එහෙමනම් මේ සනීපාරක්ෂක තුවා සඳහා 15%ක බද්දක් ගැහුවයි කියන එක ඇත්තක් නම් මේ ආණ්ඩුව මිනිස්සු ගැන නොහිතා දවසින් දවස මේ යක්ෂ ආණ්ඩුවක් බවට පත් වෙනවයි කියන එක මතක් කරමින් රුපියල් 5000න් මාසයක් කන්න බොන්න ජීවත් වෙන්න කියනවා. ඒ අතරේ මෙන්සස් බද්දක් ගැහිම අපි හෙලා දකින්නවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕනි. අද වැය ශීර්ෂයේ පවතින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මම සතුටු වෙනවා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා මෙතන ඉන්න එක. ඔබතුමාගේ අවධානය මේ සඳහා යොමු කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. මට පෙරත් කීප දෙනෙක් කතා කරා. විශේෂයෙන් අවුරුදු 60 පිරුණාම අවුරුදු 30ක් 35ක් ශ්‍රමය කාලය දනුම රට වෙනුවෙන් යොදවලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශ්‍රාම යන්නේ ගරු ඇමතිතුමනි තමන්ගේ සැඳෑ කාලය සතුටින් විශ්‍රාම වැටුපාරගෙන ජීවත් වෙන්න. ඇතරම 2016 2019 කාලය තුල විශ්‍රාමිකයන්ට බලාපොරොත්තුවක් තිබුණා. ඒ අය සතුටින් හිටියා. 2016 පළවෙනි මාසයේ පළවෙනිදා ඉඳලා මෙතෙක් හිමිකම් නොකීව දීමනා කීපයක් මූලික වැටුපට යහපාලන රජය එක් කරපු නිසා රජයේ සේවකයන්ගේ වැටුප 100%-107%කින් වැඩි කරලා විශේෂයෙන් ගුරු සේවයේ ගත්තොත් ගුරු සේවයේ එකේ 34,000 හිටපු ගුරුවරයා විශ්‍රාම යන්න හිටපු ගුරුවරයා 71,600කට එන තැනට එදා වැටුප් හැදුවා. එහෙනම් අපි කියන්න ඕනේ රජයේ බලයට ගේන්න කටයුතු කරපු කණ්ඩායම් අතර ප්‍රධානම තැනක් ගරු සභාපතිතුමනි රජයේ සේවකයාට හිමි වෙනවා. ඒක තැපැල් ඡන්දවලින් පේනවා. අපිට කියන්න වෙනවා විශ්‍රාමිකයව මේ රජයේ නැවත වතාවක් රවට්ටලා තියෙනවා කියන එක කියන්න ඕනේ. මොකද ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම කියන මෙන්න මේකේ තියෙනවා 29 වෙනි පිටුවේ විශේෂයෙන්ම කියලා තියෙනවා විශ්‍රාමික ප්‍රජාව රාජ්‍ය ආරක්ෂක අංශය ඇතුළු රජයේ සේවකයන්ගේ දැනට පවතින විශ්‍රාම වැටු විෂමතාව ඉවත් කිරීමට පියවර ගන්නා අතර කියලා ඡේද දෙකක් ඒ සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. මම මේ සභාගත කරනවා 1901 ඉඳලා රාජ්‍ය විශ්‍රාමිකයන් විශ්‍රාම වැටුප ලබා ගත්තේ විශ්‍රාම වැටුප් ප්‍රධාන පත්‍රයෙන් භාණ්ඩාගාර 79 විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2017 වගන්තියේ අනුමත වැටුප. එනිසා මම සභාගත කරන මෙන්න මේක තමයි ඒ විශ්‍රාමිකයන්ට එදා ලැබිච්ච ප්‍රධාන පත්‍රය. දැන් 1901 ඉඳලා 2015 12 31 දක්වා වෙච්ච මේ අය ඒ විශ්‍රාම වැටුප අරගත්ත. යහපාලන රජයේ යටතේ සියලුම රජයේ සේවකයන් හා විශ්‍රාමිකයන් වැටුප් වැඩිවීමක් කළා. 2016 ජනවාරි 1 වෙනිදා ඉඳලා මූලික වැටුපට හිමි වැඩිවීම අධියර 5කින් විශ්‍රාම වැටුපට මූලික වැටුපට ගෙවීමට රජය තීරණය කරා. 2015 12 31 දිනට රුපියල් 21,750ක විශ්‍රාම වැට මූලික වැටුපක් ලැබපු නිලධාරියාට මූලික වැටුපෙන් විශ්‍රාම වැටුපට හිමිකම් රහිතව තිබුණු මූලික වැටුපෙන් 120%ක්ද රුපියල් 10,000ක අන්තර් දීමනාවක්ද ලැබෙන්න තිබුණා. ඒ වගේම රුපියල් 11,700ක මූලික වැටුප සහිත පහළම ශ්‍රේණියේ අයෙකුට රුපියල් 10,000ක අන්තර් දීමනාවක්ද හිමි වෙනකොට ඉහළ නිලධාරීන්ට 1:4.25 අනුපාතය ඇතුව වැටුප් වැඩි වුණා. 120 විශේෂ දීමනාවක් 1:4.25 මත වැඩිවීමත් විශ්‍රාම වැටුපට හිමිකම් සහිතව 2016 පළවෙනි මාසේ පළවෙනි දින සිට අධියර 5කින් ගෙවන්නට තීරණය වුණා. ඔබතුමා ඒක දන්නවා. ඒ අනුව 2016 පළවෙනි මාසේ පළවෙනි දිනට හිමි විය යුතු වැටුප වසර 5කට පසුව 2020 1 දිනට හිමි වෙන විට විශ්‍රාම වැටුප් වැඩි කළා කියලා අපි මේ රජය පම්පෝරි ගහන්නේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ අයට හිමි වෙච්ච වැටුප. ඇත්තටම වැටුප් වැඩි කරයි කියලා කියනවා නම් ඒක විහිළුවක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1901 ඉඳලා 2015 දෙලොස්වැනි මාසයේ 30 වෙනිදා දක්වාත් 2020 පළවෙනි මාසයේ පළවෙනි දිනෙන් පසුව විශ්‍රාම ලැබූ අයත් විශ්‍රාම වැටුප් ප්‍රධාන පත්‍රයේ ප්‍රකාරව විශ්‍රාම ලබද්දී ගරු ඇමතිතුමනි 2016 පළවෙනි මාසයේ පළවෙනිදා ඉඳලා 2019 12 වෙනි මාසයේ දක්වා විශ්‍රාම ගිය අයට අසාධාරණයක් වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන්ද එක රටක එක නීතියක් තියෙනවා කියන එක මම මේ සභාවෙන් අහනවා. 3/2016 එකමඟින් ගෙවීමට තීරණය කරපු ඉහත කැබිනට් මණ්ඩලය තීරණය නව රජයත් 2019 12 වෙනි මාසයේ 10 දින 35/2019 චක්‍රලේඛයේ මගින් විශ්‍රාම වැටුප ගෙවන්න තීරණය කරා. නමුත් 35 2019 එක මගින් 2020 පළවෙනි මාසයේ 20 දින නැවත කැබිනට් තීරණයක් එනවා මේක අහෝසි කරයි කියලා. ගැටලුව වෙන්නේ මේකයි 2016 පළවෙනි දින එකම ශ්‍රේණියේ එකම පන්තියේ සිටි 5 දෙනෙකු පස් ආකාරයක විශ්‍රාම වැටුපකට හිමිකම් කියනවා මෙන්න මේ චක්‍රලේඛය මගින් මේක අහෝසි කිරීම තුල. ගුරු සේවයෙන් මම උදාහරණයක් ගන්නම්. 2016 පළවෙනි මාසේ පළවෙනිදා වෙනකොට මූලික වැටුප 26390ක සිටි 5 දෙනෙකු අපි සලකලා බැලුවොත් 2016 මූලික වැටුපෙන් 179 අරගෙන විශ්‍රාම ගිය කෙනා රුපියල් 21,466.67ක් 2017 25,968.88 2018 30,300.76 2019 35,176.44 2020 රුපියල් 40,267.50ක් විදිහට දැක්වෙනවා. මෙතනදී 2016 පළවෙනි මාසේ පළවෙනි දිනට රුපියල් 26,390ක වැටුපේ සිටි ගුරුවරුන් 5 දෙනා අතර විශාල වැටුප් විෂමතාවක් ඇති වෙනවා. ඒ කියන්නේ 2020 විශ්‍රාම ගියපු කෙනා ලබන 40,267ත් ඒ පළවෙනි අවුරුද්දේ ඒ කියන්නේ 2016 විශ්‍රාම ගිය කෙනත් අතර 18,800.83ක් ඊළඟට 2020 ගිය එක්කෙනත් 2017 ගිය එක්කෙනත් අතර 14,298.88ක විෂමතාවයක්. ඒ වගේම 2020 ගිය කෙනා සහ 2018 ගිය කෙනා අතර 9,966.84ක විෂමතාවයක්. ඒත් එක්කම 2020 සහ 2019 විශ්‍රාම ගිය දෙදෙනා අතර රුපියල් 5,991.76ක විෂමතාවයක් ඇති වෙනවා. ඒ නිසා මෙන්න මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ ගරු ඇමතිතුමනි 2020 1 දිනට නියමිතව තිබ්බ අනුමත කොටලා තිබ්බ විශ්‍රාම වැටුප ගෙව්වා නම් මේක වෙන්නේ නැහැයි කියන එක අපි කියන්න ඕනේ. ඒ විදිහට ගෙව්වා නම් වෙන්නේ 2016 36,565.15 විශ්‍රාම යනකොට ගන්නේ යා 2017 37,619.80යි 2018 38,184.90යි 2019 39,226.20යි 2020 40,267.50යි. එතකොට මේ එකිනෙකා අතර විෂමතාවයේ ඇති වෙන්නේ වැටුප් වර්ධක එකයි. ඇත්තටම මේක තමයි යථාර්ථය වෙන්න ඕනේ. නමුත් මේ විශ්‍රාම වැටුප ගෙවීම අත්විටීමෙන් අද විශ්‍රාමිකයා කබලෙන් ලිපට වැටිලා තියෙනවා කියලා අපි කියන්න ඕනේ. ඒ අයට ගරු සභාපතිතුමනි වඳින්න ගිය දේවාලයේ ඉහේ කඩා වැටලා තියෙනවා කියන එක අපි මේ වෙලේ කියන්න ඕනේ. මොකද මේ රජය පත් කරන්න සෑහෙන්න බරක් ඇදපු මේ විශ්‍රාමිකයව අපි දන්නවා රජයේ බැංකු විශ්‍රාමිකයන්ට ලබා දුන්න ණය ක්‍රමය අනුව 108,000ක ණයක් ලබා ගත්තා. ඒ සඳහා මාසෙකට ඒගොල්ලන් රුපියල් 17,000ක වාරිකයක් ගෙවිය යුතු වෙනවා. සමහර විට දරුවන්ගේ ආවාහ විවාහ කටයුතු කරලා දෙන්න මේ ණය මුදල ගත්තා වෙන්න පුළුවන්. නමුත් අපි සලකලා බැලුවොත් 2016 විශ්‍රාම ගියපු කෙනා විශ්‍රාම වැටුප 21,464.67ක් අරගෙන ජීවන වියදමට රුපියල් 3,525.7ක් අරගෙන මූලික වැටුප මුළු වැටුප 24,991.67ක් ගන්නකොට ණය වාරිකය 17,000ක් ගෙවුවාම එයාට ඉතුරු වෙන්නේ 7,791යි. එතකොට මෙන්න මේ මුදලෙන් මේ විශ්‍රාමිකයා කන්නේ බොන්නේ බෙහෙතක් හේතක් කරගන්නේ කොහොමද කියන ගැටලුව එනවා ගරු ඇමතිතුමනි. කොවිඩ් වසංගතය ඔබතුමා දන්නවා විශේෂයෙන් වැඩි හිටියන්ට එහෙම නැත්නම් වයෝ වෘද්ධ අයට තදින් බලපානවා. එතකොට මේ බොහෝමයක් මේ වැඩි හිටියෝ විශ්‍රාමිකයෝ බෝ නොවන රෝගවලින් පීඩා විඳිනවා. දියවැඩියාව අධිකරුදුර පීඩනය ආදි වශයෙන්. එතකොට අපි හිතන්න ඕනේ මේ අය කොහොමද ජීවත් වෙන්නේ කියලා. මේ අය රජයට බරක් නම් කරුණා කරලා කෙලින් කියන්න ඔය සොච්චමෙන් එහෙම නැත්නම් ඔය ඉතුරු වෙන එකෙන් පොලිඩෝල් බෝතලයක් අරගෙන බොන්න කියලා. එහෙම නැත්නම් මේ අය ඔබතුමා දන්නවා මේ අවසාන භාගයේ බොහොම මානසික පීඩාවෙන් ඉඳලා බොහෝ අය මිය යනවා. සමහරු හෘදාබාධ රෝග ඇති වෙලා තියෙනවා. එනිසා අපි කියන්න ඕනේ මීට පෙරින් කතා කරපු එක මන්ත්‍රීතුමෙක් කිව්වා ඉදිරියේදී ගෙවනවා කියලා. 2021 එකයකට ගෙවිය යුතු වැටුප 2020ෙත් නැහැ. 2021කට දෙන්න මුදල් වෙන් කරලත් නැහැ. එහෙමනම් 2021ෙත් මේ විශ්‍රාමිකයන්ට මේ වැටුප විෂමතාවයේ අයින් කරලා ණය ලැබෙන්නේ නැහැ. 2022 වෙනකන් එහෙමනම් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ගරු සභාපතිතුමනි, අපි මේ විශ්‍රාමිකයන්ට දීර්ඝායුෂ පතනවා. 2022ේදී හෝ මේ විශ්‍රාම වැටුප ලබා ගන්නට ජීවත් වෙන්න වරම් ලැබෙන්න කියලා. අවසාන වශයෙන් පැලණ යකඩය උඩ පැන පැන තනන්න නැතුව මේ විශ්‍රාම වැටුප් බිල් එක මවලා අතුරු සම්මත මුදලේ ගිණුමෙන් මුදල් වෙන් කරලා නැහැයි කියලා, පරිඹුරක ඇස්තමේන්තුවේ මුදල් වෙන් කරලා නැහැ කියලා, අමාත්‍ය මණ්ඩලය විධිමත් අධ්‍යයනයක් කරනවා කියලා, මේ වයෝවෘද්ධ අහිංසකයන් නොමරා මරන්නේ නැතුව ඒ අයට හිමිකම ලබා දෙන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ අයගේ මේ වැටුප් විෂමතාවය ඉවත් කරලා දෙන්න කියලා ගෞරවයෙන් මම ඉල්ලා සිටිනවා. ඊළඟ කාරණාව යහපාලන ආණ්ඩුව සමයේ 2018දී ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවා ගැනීමට විභාගයක් පැවැත්වුවා. ඒකේ ප්‍රතිඵල තාම නිකුත් කරලා නැහැ. නමුත් අවස්ථා දෙකකදී ප්‍රතිඵල නිකුත් නොකර ඉන්ටර්විව් කරලා
තිබුණා.
ගරු සභාපතිතුමනි, මෙතුමිය දැන් පොඩ්ඩක් ඉස්සරින් කිව්වා, මේ කිව්වා මේ කස්ටම්ස් ඩියුටි එක වැඩි කරලා තිනයි කියලා. මා කියන්න කැමති එහෙම කිසිම වෙනසක් කරලා නැහැ කියලා අපේ රජය හරහා. අපි දැන් කිසිම එහෙම වෙනසක් කළා
නැහැ.
ඔබතුමා කතා කරන්න. එනිසා ධර්මාචාර්ය ඉස්සල්ලා මම නෙවෙයි කිව්වේ ඩයනා ගමගේ ගරු මන්ත්‍රීතුමිය කිව්වේ. මං එතුමිය කිව්ව ප්‍රකාශය තමයි ඒක එහෙමනම් කියන එක කිව්වේ. හරි, ඒක එහෙනම් බලා ගන්න. මගේ මිනිත්තු දෙක දෙන්න ගරු සභාපතිතුමනි, අවසන් කරනවා. මේ ධර්මාචාර්ය විභාගය සමතුණ්ඩ ගුරු සේවයට බඳවා ගැනීමට විභාගයක් පැවැත්තුවා. තාමත් ප්‍රතිඵල නිකුත් කරලා නැහැ. නමුත් අවස්ථා දෙකකදී ප්‍රතිඵල නිකුත් නොකර ඉන්ටර්විව් සම්මුඛ පරීක්ෂණ වලට කැඳවලා තිබුණා. ලකුණු වැඩි ළමයි කැඳෙව්වයි කියලා අමාත්‍යංශයේ කියනවා. එහෙමනම් මේ දරුවොන්ට විභාගයට පෙනී සිටපු අයට අයිතිවාසිකමක් තියෙනවා තමන්ගේ ලකුණ දැනගන්න. බෞද්ධ ගුරුවරු වැඩි නිසා බෞද්ධ විෂයට බඳවා ගන්නේ නැහැ කියනවා. එනිසා මේ අවුරුදු දෙකක් බලා හිටපු මේ දරුවන්ට සාධාරණයක් කරන්න කියලා ඉල්ලමින්, අනිත් කාරණාව උපාධිධාරීන් බඳවා ගැනීමේදී මේ රටේ සිට විදේශ උපාධිය ලැබපු 4000කට අධික දරුවන් පිරිසක් උපාධිපත් වී නොලබා ඉන්නවා. එනිසා ඒ අයට අසාධාරණයක් නොවන ලෙස ඒ අයටත් මේ උපාධිධාරී රැකියාවන් දෙනකොට ඒ අයව වෙනස්කොට නොසලකා ඒ අයටත් උපාධිධාරී පත්වීම් ලබා දෙන්නට කටයුතු කරන්න කියලා මේ ගරු සභාවට මතක් කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
Thank you. Honorable Geetha Kumarasinghe, you have 7 minutes.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රී තුමනි, මට හිතෙනවා අවතාරයක් වගේ හිතාගන්න බැරි විදිහට පෑඩ්මෑන්ගේ අවතාරය සමස්ත ස්ත්‍රී වර්ගයාටම කිසියම් උපහාසයක් එල්ල කරමින් ඇවිත් තියෙනවා. අද මේ රටේ කාන්තාවන්ටත් මේ රටේ ශිෂ්‍ය පරපුරටත් තරුණ පාසල් යන දරුවන්ටත් අත්‍යවශ්‍ය වෙලා තියෙන එක දෙයයි, ආරක්ෂිතව ජීවත් වෙන්න. අනිත් ආරක්ෂිත කටයුතු අනිත් අය බලාගනි. ඒ හින්දා අද මේ ඇවිල්ලා තියෙන්නේ කාන්තාවට අවශ්‍ය වෙලා තියෙන ආරක්ෂාව ලබා ගන්න. ඒ නිසා එය අනිවාර්යයෙන්ම අපේ රජයෙන් 100%ක්ම අපේක්ෂ කරලා තියෙනවා. කාන්තාවගේ ආරක්ෂාව ගැන අපිට කිසි දෙයක් කියන්න බෑ. නමුත් අපි විශ්වාස කරනවා, අපි දන්නවා මේ කාලය තුලදී පසුගිය වසරේ අපේ රජයේ ආදායම අඩු වුණා, වියදම බොහොම විශාල වුණා. නමුත් ඒ සියලු කටයුතු තුලදී උපාධිධාරියන් 60,000ක් සඳහා රැකියා ලබා දෙන්නට මේ රජය සමත් වීම ඇත්තරම අපි සතුටු වේ යුතු අවස්ථාවක්. ඊටත් වඩා අඩු ආදායම් ලාභී දරුවන්ට, පවුල්වල දරුවන්ට රැකියා ලක්ෂය දෙන අතර මේ වන විටත් 40,000ක් නිකුත් කර තිබෙනවා මේ සියලු ප්‍රශ්න ඉදිරියේ උපාධිධාරීන්ට සහ ඒ රැකියා ලක්ෂයේ දරුවන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම විශාල වශයෙන් අපේ ආර්ථිකය නගා සිටුවීම සඳහා බදුබර විශාල වශයෙන් අඩු කරලා තියෙනවා. ඒක සිහිපත් කරන්න ඕනේ වාණිජ්‍ය බැංකු පොලිය 7% ඉඳලා 4% දක්වාත් අඩු කරලා තියෙනවා. නමුත් මම අද විශේෂයෙන් කතා කරන්නේ ශ්‍රී ලාංකික සිනමාව ගැන. 2010 අපේ දැන් අතිගරු අග්‍රාමාත්‍යතුමා අතිගරු ජනාධිපතිතුමා එවකට විශාල බදු සහනයක් ලබා දුන්නා. ඒ බදු සහනය 2015 වෙනකොට සම්පූර්ණයෙන් අයින් කරලා ඉවතර දැම්මා. ඒ අවස්ථාවේ තමයි ඒ කාලෙදි සිනමාව කඩා වැටිලා වැටිලා අවසානයේදී අද කෝවිඩ් වසංගතය සමග සියලුම සිනමා ශාලා වසා දැමීමටත් සියලුම ප්‍රේක්ෂාගාර නතර වීමටත් අවශ්‍ය වෙලාවට කතා කරන්නට කිසිවෙක් නැති සිනමාව ලොක්ඩවුන් කරලා තියෙන තත්යකටත් පත් වෙලා තියෙනවා. මම දන්නවා මෙතන ඉන්නවා මේ සභාවේ ඉන්නවා චිත්‍රපට නිෂ්පාදකවරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ඒ රිස්ක් එක අරගෙන එතුමා චිත්‍රපටය රිලීස් කරා. අපේ ගරු සරත් වීරසූරිය මැතිතුමා එයා හදාගත්ත චිත්‍රපටය රිලීස් කරන්න බැරුව බලාගෙන ඉන්නවා. මම විශ්වාස කරන්නේ නැවත වතාවක් මම යෝජනා කරනවා අපේ රජයට නැවත වතාවක් අපට ඒ බදු සහනය සිංහල සිනමාව වෙනුවෙන් හැකිඉක්මනින්ම ලබා දෙන්න කියලා. තමුන්නාසල දන්නවා දේශීය සිනමා කර්මාන්තය වෙන කිසිම කාලෙක නොතිබුණු ආකාරයට බිඳ වැටමින් පවතින බව. දිගු කලක් එහි නිරත වී සිටි නිෂ්පාදකයෙකු ඒ වගේම ශ්‍රී ලාංකික සිනමාව පුරා මහා සම්මාන රසක් දිනාගත් කලා ශිල්පියෙක් හැටියට මම දන්නවා. අප්‍රියල් 21 ප්‍රහාරයෙන් පසු ඇද වැටුණු සිංහල සිනමාව කෝවිඩ් 19 වසංගතය ලෝකේ පුරා පතිරයාමත් එය තවත් ඉක්මනින්ම නතර කිරීමට සමත් වුණා. මේ වෙන විට මෙවර මුල්ම මම මතක් කරලා දෙන්න ඕන කියලා මම හිතුවා. අවුරුදු 115ක් පැරණි අතීතයකට යනවා මේ රටේ පළමු වෙන චිත්‍රපටය නිෂ්පාදනය කරලා දැන් අවුරුදු 115ක් වෙනවා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුණේ කීර්තිමත් දේශපාලකයෙක්. කීර්තිමත් දේශපාලකය වෙන එන්.එම්. පෙරේරා මැතිතුමා තමයි එහි ප්‍රධාන චරිතය රඟපෑවේ. මං හිතන්නේ දෛවෝපතගත
සිද්ධියක්.
අද මට ඇවිල්ලා තියෙනවා මේ අවස්ථාව ඒ සිංහල සිනමාව ගැන කතා කරන්න. බොහෝ දේවල් වලට ලබා දීච්ච ඒ බඩු සහනේ අඩුම තරමින් සිනමා ශාලාවල් වලට ලබා දෙන විදුලියෙන් හෝ ඇති කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. මොකද අවුරුදු දෙකක් මේ කෝවිඩ් වසංගතය සමග අපිට ගත කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම පුනර්ජීවනය ලබද්දී ඉදිරියේදී සිංහල සිනමාවටත් එම ටෙලි නාට්‍ය ඇතුළු සියලුම කලා ශිල්පීන්ටත් ඒවයි නිරත වූ අයටත් පුනර්ජීවනයක් ලබාගෙන ඉදිරි කටයුතු වල වැඩ කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාවක් ලැබෙන බව අපි විශ්වාස කරනවා. අපි විද්‍යාව මත කටයුතු කරන බව ඇත්තයි. මිත්‍යාවට වඩා අපි විද්‍යාවට තැන දෙනවා. නමුත් මේ විද්‍යාව තුලදී වුණත් මුළු ලෝකය පුරාම යන කතන්දර අතර අපිට හිතා ගන්න වෙලා තියෙනවා. තව අවුරුද්දක් අවුරුදු දෙකක් අපිට මේ තුල ජීවත් වෙන්න වෙනවා. අපි දැන් කතා කරන්නේ ඉදිරි කාලය තුලදී කෙසේ හෝ අපිට ලැබෙන අලුත් පුනර්ජීවනය තුලදී සිංහල සිනමාව ඇතුළු මේ රටේ සියලුම කලා ශිල්පීන් ග්‍රාමීය කලා කටයුතු ග්‍රාමීය ගම් මට්ටමින් සිටින නැටුම් ඇතුළු බොහෝ කලා ශිල්පීන් මේ ග්‍රාමීය ජීවත් වෙන අයට කිසිදු සරණක් නැතුව තියෙන අවස්ථාවකදී අපේ රජය මගින් විශේෂයෙන් ඔවුන් පිළිබඳ සිතාමතා කටයුතු කරાવી කියලා මම විශ්වාස
කරනවා.
ඒ වගේම තමයි කලාකරුවා අසරණ කරලා කලාකරුවාට සොච්ච මුදලක් දීලා එක්කෝ ඒ කලාකරුවා මැරෙන්න යන මොහොතේ දුවලා ගිහිල්ලා මූණේ පින්තූරය දාගන්න සියලුම දේශපාලකයන්ට මම කියන්නේ ඊට වැඩිය හොඳයි ඒ කලාකරුවා ජීවත් වෙලා ඉන්න අවදියේ.
Honorable member, please wind up. එතුමාගේ
ජීව එතුමියගේ ජීවිතයට කිසියම් වන්දියක් කිසියම් සරණක් සැබෑ ලෙසින් මිස්ටර් කරලා දෙන්න පුළුවන් නම් ඒක කරන්න ක්‍රම සහ විදි තියෙනවා. මම ඒකත් කියන්නම් බොහෝ අය තමන්ගේ ජීවිතේ තරුණ කාලේ.
Honorable member, please wind up.
මම කලා give me one more minute please.
The time is very short today. Please wind up.
ඒ කලාකරුවන්ගේ ඒ තරුණ කාලයේ කරන කලා ශිල්පවලදී කිසියම් මුදලක් අපේ චිත්‍රපට සංස්ථාව කියලා එකක් තියෙනවා. මේ සංස්ථාව රැකගන්නට මේ සංස්ථාව තුලින් මේ රටේ සුවහසක් කලාකරුවන් පවණක් නෙවෙයි එයින් යපන්නන්නද රැක ගැනීමට කටයුතු කළ යුතු බව මම තරයේම අවධානය කරමින් ඉදිරි කාලය තුලදී සියලුම කලාකරුවන්ට විශේෂයෙන් විශේෂ අවධානයක් ලබා දෙත්වා කලාකරුවන්ට සලකන රටක් බිහි වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා.
Thank you.